තියෙන්නේ හයවෙනි කාරණාව සවිතක්ක සවිචාර ධර්මය අවිතක්ක විචාරමත් දම්නෝ ධර්මය අවිතක්ක විචාර ධර්මය කියන එක අපි කතා කළා. සංකත ධර්මයන් මනාවකට තේරුම් කරගන්න නම් මේ දහම් කාරණා අපි දැනගන්නට ඕනේ. ඒ වගේම සතර භූමිය ගැන දැනගන්න නම් අපි මේ කාරණා දැනගන්න ඕනේ. එතකොට තමයි මේ සතර භූමියේ තියෙන ධර්මතා දැනගත්තාමයි මේ පුද්ගල ක්‍රියාකාරකම් කියලා අපි හිතන තැනක මෙන්න මේ වගේ ධර්මතාවයක් නේද ඉදිරියට තියෙන්නේ කියලා පුද්ගල භාවයට ඔබෙන් පවතින යථාර්ථයේ අපිට දකින්න පුළුවන්. එහෙම දැක්වහම තමයි අපිට මේ සත්ව පුද්ගල භාවයේ අඩු වෙන්නේ. ඒ නිසා සත්පුද්ගල භාවයේ අඩු වෙන්න ඒ චිත්තදේශක රූප ධර්මයන් පිළිසින්ද දකින්න තියෙන තව දහම් පරියාය මෙතෙන්දී සවිතක්ක සවිචාර කියලා කියන්නේ විතක්ක කියලා කියන්නේ මේ හිතන ගතිය අරමුණු හිතන ගතිය විචාර කියන්නේ අරමුණක හැසිරෙන ගතිය හිතින්ම අරමුණක් සීකල අරමුණක හැසිරෙන ගතිය. එතකොට මේ අරමුණක් ගැන හිතලා අරමුණක් ගැන හැසිරෙන ගතිය තිබුණොත් තමයි අපිට ඒ අරමුණ ගැන හොඳට හෝ නරකට හෝ දැනගන්න පුළුවන්කම තියෙනවා. කියන්නේ අපි පුද්ගලයේ දන්නවා කියන මට්ටමක හැම වෙලාවෙම යෙදෙන්නේ. කෙනා දන්නවා කියන කාරණාව වෙන හැමතැනකම ඒ සවිතස්ක සවිචාර බවක් තියෙනවා. හිතේ ඇති වෙන සිතුවිලි ගති ස්වභාවයක් තමයි අරමුණ හිතනවා අරමුණ පිළිබඳ නැහැතිරෙන ස්වභාවයක් තියෙනවා හිතේ. අපි කියමු දැන් ඒක පුරෝප විතස්ක රූප විචාරෝ කියලා. දැන් ඇති දෙපිට රූපයක් ආවහම හිතෙන් අරමුණ ගැන හිතලා හිතින් අරමුණේ හැසිරෙන ගතිය නොතිබුණොත් ඒක අපිට විඳින්න බෑ. ඒ ගැන හිතන්න බෑ. එතකොට ඒ නිසා අපිට අරමුණක් ගැන දන්නවා කියන මට්ටමකට, ඒ කියන්නේ එතකොට ඒක කුසල සහගත වෙන්න පුළුවන්, අකුසල සහගත වෙන්න පුළුවන්, හොඳට නරකට වෙන්න පුළුවන්. අපි දන්නවා කියන මට්ටමක දෙන්නද අපිට යමක් ඉදිරියට හම්බ වෙන අරමුණක් නැත්තම් තමම්ම සිතින් අරමුණක් සීකල දැනගන්නවා කියන තැන ගත්තාම ඒ හැමතැනකම විතක්ක විචාර. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් ඉබේම කිසිවක් අපිට හිතෙන්නේ නැහැ. අපි අරමුණක් විතක් ගන්න ඕනේ. අපි කියමු දැන් මොනවා කෙනෙක් ගැන අපි හිතනවා. ඒකද කියන විතක්ක කියලා. ඊට පස්සේ ඒක හිතෙන්න ඒ අරමුණේ හැසිරෙනවා. එතකොට තමයි හොඳට ඒ අරමුණ හසු වෙන්නේ, අල්ලගෙන තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒ අරමුණ ගැන විඳින්නේ, හඳුනන්නේ, අපි කල්පනා කරන්නේ. එතකොට මේ විතක්ක විචාර දෙකෙන් තමයි අරමුණ අපිට මෙලව කරගන්නේ. ඊට පස්සේ දැන් මේ විතක්ක විචාර වලට කියලා තව වචී සංකාරකට. දැන් මොනවා හරි දෙයක් අපි කතා කළාම අපි නොදන්නා වුණාට අපි හිතින් හිතලා ඒ ගැන හිතින් බලලා තියෙනවා. හිතින් හිතන එකට කියන විතක්ක කියලා. හිතින් ඒ ගැන බලන එකට විචාර කියලා. දැන් අපි පොඩි හාමුදුරනේ කියලා අපි කිව්වොත් අපේ වචනෙට උත්තර දෙනවා නෙමෙයි, ඒ ශබ්ද රූපේ tag ගාලා හිතින් එයා සිහි කරගන්නවා, විතක්ක ගන්නවා, ආපහු විචාරවල ඒකේ මොකට කතා කළා නේද කියලා ආයතුවම තමයි කියනවා. ඒකයි දැන් තමන් විතක් කළ විචාරලයි කතා කරන්නේ. නැත්නම් වෙන වචනයක් කියන්න පුළුවන්. එතකොට ඒ අරමුණ විතක් කරනකොට විචාරනකොට ඒ විචාරයේ කෙදිලා තියෙනවා, ඒ විතක්කේ කෙදිලා තියෙනවා. ඒතර තියෙන වේදනාව, සංඥාව, සංඛාරය කියන ධර්මතාව විඳින බවත් හඳුනන විඳින බවත් හිතලා තියෙනවා විඳින බව තුල හැසිරලා තියෙනවා හඳුනන බවත් හිතලා තියෙනවා ඒ තුල හැසිරලා තියෙනවා හිතන බවත් හිතලා තියෙනවා ඒ තුල හැසිරලා තියෙනවා ඒ වගේ අපි අරමුණක් ගන්නවා කියලා කියාම මට කතා කරලා තමයි කියලා හිතාගෙන අපි ඒකම නන්ත කියනවා අපිට පිටට පෙනෙන්නේ අනෙක් කෙනා කතා කරපු වචනයට ප්‍රතිඋත්තර දුන්නා කියලා. නමුත් කිසිම වෙලාවක අනෙක් කෙනෙක්ගේ වචනයකට අපි උත්තර දෙන්නේ නැහැ. අපිට අනෙක් කෙනෙක්ගේ වචනයක් ඇහෙනකොට කනට ඇහෙන ශබ්ද රූප මාත්‍රයක් විතරයි. ඊට පස්සේ ඒ ශබ්ද රූපේ හිතෙන් ආපහු අරගෙන ඒක විතක්කලා. ඒක අරමුණු කරන එක සිහි කරන එක තමයි විතක්කනවා කියන ආපහු හිතනවා. හිතලා බලනවා මට මේ දැනන නේද කියලා වුණ ඒ හිතපු නිසා අපි පටිගියක් ඇති කරගන්නවා අපි හිතාගෙන අර සද්දේට අපි තරහවක් ඇති කරගත්තා කියලා නැමේ මේ විතක්ක ਵਿਚාර ධර්මය තමයි අපිට මේ අකුසලයට මුල් වෙන ඒකද අකුසල විතක්කද විතක්ක ਵਿਚාරයද නැත්තම් මේ අපිට මට හොඳක් කිව්ව නේද කියලා අපි සතුට වෙනවා එතකොට ඒ වගේ කර්ම සිත්වල එතකොට මේ විතක්ක ਵਿਚාර කියන ධර්මය හිතෙනවා මේ ඒ නිසා විතක්ක ਵਿਚාර කියලා කියන්නේ අන්න ඒ වගේ ධර්මතාවයක් කියලා තේරුම් ගන්නට ඕනේ මේ සිත්ක අරමුණක් විතක් අරමුණක් හිතන අරමුණේ ඇතුළත ගතිය නැත්තම් ඇස් ඉදිරි පිටේ රූපාවත් අපි දන්න ගන්නට යන්නේ නැහැ කන ඉදිරි පිටේ ශබ්දාවත මේ ਬਾහිර ආයතන ටික ආධ්‍යාත්මික ආයතන ළඟට ලඟ වුණාට අපි දන්නේ නැහැ. දැන් ඒකෙදි අපි බලමු ඉස්සරහට කරගෙන දැන් සිත් වශයෙන් කතා කරනවා අවිතක් අවචාර කියලා කියනකොට හොඳට දැනගන්න ඕනේ. ඒ තැන්වලදී අපි නොදන්නා බව තියෙන. දැන් චක්කු විඥාන වගේ හිතක් ගන්නද රූපේ පේන අවස්ථාවේදී සිතක විතක් කළ ਵਿਚාරණ ගතිය නැහැ. ඒ ඉදිරියට ආපු වස්තුව සංජානන ලක්ෂණේ හඳුනගන්න ලක්ෂණේ දැනගන්න ලක්ෂණේ විතරමයි ඒ සිිතේ තියෙන්නේ. එතකොට ඒක ඉහළට යනකොට ප්‍රසන්නීර්ණ වත්තපොන ජවම වගේ සිත් වලින් තමයි හැඳිලිම ආරම්භනක් හිතන ගතිය තියෙන්නේ. ඒ හිතන ගතිය හරමුණේ හැසිරෙන ගතියේ නානත්වය මත තමයි සිත් වල ඇති ගති නානත්වය වෙනස් වෙන්නේ. එතකොට තමයි අපිට සරාගේ පුද්ගලයෙක් කියලා සදෝෂ පුද්ගලයෙක් කියලා සමෝහ පුද්ගලයෙක් කියලා නැත්නම් කුසල සිත්ත්වයක් කියලා අකුසල අව්‍යක්ත සිත්ත්වයක් කියලා අපිට පුද්ගලයෙක් හැටියට අපි හිතනකොට අපි දකිනකොට ඒ හැමතැනකම අරමුණු එක්ක සම්බන්ධ පුද්ගලයෙක් විද්‍යමාන වෙලා තියෙන්නේ මෙන්න මේ විතක්ක විචාරකේ චෛතසික දෙක මේ ධර්මතා දෙක මහා විශාල ධර්මතාවයක් කරනවා ඒ එයාට පුළුවන්කම තියෙනවා ඒක තියෙන ඒ කියන්නේ ඒ විතක්ක ਵਿਚාර කියන ධර්මතා අනුව යන අර ඔක්කොම ස්කන්ධ ටික ඒ වෙලාවට එතකොට එයාට විශේෂම කාරණාව ඒක තියෙන අනිත් ධර්මතා විතක්කල ਵਿਚාරන්න පුළුවන් එතකොට අපි මෙතනදී නිකම් විශේෂයෙන්ම විතක්ක ਵਿਚාර අනුව ඔක්කොම ධර්මතා යන්නේ ප්‍රථම අධ්‍යයනය වගේ දැනකදී අනිසිත්වලදී විතක්ක ਵਿਚාර ගතිය තියෙනවා නමුත් විතක්ක ਵਿਚාරය අනුවම ගියා වෙන්නේ නැහැ අනිත් දැන් කාමවචර සිත්වල වගේ නමුත් විතක්ක අරමුණක් හිතනවා අරමුණක හැසිරෙනවා කියන කම හින්දායි අනිත් ධර්මතා ටිකටත් පවතින්න දැනගන්න පුළුවන්කම අපිට ලැබෙන්නේ ඒකයි දැන් ඔය සංස්කාරයේ බෙදෙනකොට ආස්වාස ප්‍රස්වාසේ කාය සංකාරයි විතක්ක ਵਿਚාර වාචී සංඛාරයි මේ වේදනා සංඥා චිත්ත සංඛාරයි කියලා කියන්නේ ඒ කියන්නේ අස්වාස ප්‍රස්වාසයේ තමයි කය පැවැත්ම පිණිස පවතින්නේ අස්වාස ප්‍රස්වාසයේ නැත්තම් කය පවතින්නේ නැහැ ඒකට කය පැවැත්ම කරන ධර්මතාවය සාස්වාස ප්‍රස්වාස කියලා මතකයි වචනයක පැවැත්ම හැම වෙලේම කරන්නේ මේ විතක්ක ਵਿਚාර කියන ධර්මතාව දෙක ඒ විතක්ක ਵਿਚාර කියන ධර්මතාව නැත්තම් වචනය කියලා එකක් නැහැ. හිතලා ඒකන බැලුවේ නැත්තම් කතා කරනවා කියලා එකක් නැහැ. හිතලා ඒකන බැලුවේ නැත්තම් ක්‍රියා කරනවා කියලා එකක් නැහැ. එතකොට යම් තැනක වේදනා සංඥා කියන ධර්මතාව නැත්තම් හිත කියලා එකක් නැහැ. හැම වෙලාවෙම වේදනා සංඥා චිත්ත සංකාරය කියලා කියන්නේ හිතක ප්‍රවත්ම තියෙන වේදනා සංඥා මත. යම් වෙලාවක වේදනා සංඥා නැත්තම් ඒකට අසංඥායි කියනවා. එතකොට අවිඥානයි. එතකොට ඒ වගේම යම් වෙලාවක යම් තැනක විතක්ක ਵਿਚාර නැත්තම් එයාට වචනේ නැහැ. වචී සංකාරයෙන් යුක්ත වෙනවා. අන්න ඒ වගේ ප්‍රතිතිය. දැන් අපි මෙතනදී බලමු. එතකොට සවිතක්ක සවිචාර ධර්මය කියන්නේ මොකද්ද? කාමාවචරය, රූපාවචරය, අපවිපන්න විතක්ක විචාරේ තපෙත්වා සං සම්පූර්ණ වේදනාකන්‍දෝ සංඥාකන්‍දෝ සංකාරකන්‍දෝ එනේ තම සවිතක්ක සවිචාර. එතකොට එතන විතක්ක විචාරය අතහැරලා ඒක තියෙන වේදනා සංඥා සංකාර කියන ධර්මතාව ටික දකින්න මේ තමයි සවිතක්ක සවිචාර විතක්ක සහිතයි විචාර සහිතෝ ධර්මයි. කිව්වහම ඒ කාමාවචරේ මොනවද කියලා බලමු. අපි සවිතක්ක සවිචාර ධර්මයේ කාමාවචර හැම කුසල සිතක්ම දැන් අපි අටමහා කුසල සිත කියලා කියන්නේ. ඒ හැම කුසල සිතක්ම සිතකම තියෙන වේදනා සංඥා සංඛාර වලට කියනවා සවිතක්ක සවිචාර කියලා. ස විතක්ක ස විචාර විචාර සහිතයි විතක්ක සහිතයි. එතන විතක්ක අරමුණක් හිතන බව අරමුණක හැසිරෙන බව තියෙනවා. ඒක තියෙන ධර්මතාව තමයි වේදනා සංඥා සංඛාර කියන්නේ. එතකොට විතක්ක සහිත විචාර සහිත ධර්මයක් කියනකොට විතක්ක විචාරයේ තබල මේ එයා සමග ඉන්න ධර්මතාව ටික අපි දත යුතුයි. එතකොට ඔන්න කාමාවචර කුසල සිත් කියක් කියනවා. කුසල සිත් කියක් තියෙනවා කාමාවචර. අටක් තියෙනවා ඈ. අකුසල සිත් වල අකුසල කියක් තියෙනවා. 12යි. තමයි. එතකොට කාමාවචර කුසලස්ස විපාකතෝ ඒකාදස. කාමාවචර කුසල සිත් තුළින් 11ක් තියෙනවා. මොනවද? මහ විපාක සිත් 8ක් තියෙනවා. ඈ ඒ කියන්නේ සහේතුක විපාක කියලා කියන්නේ ප්‍රතිසන්දිය ලබා දෙන, උප්පත්ති ලබා දෙන, සත්‍යයෙන් යුක්තව, නොවනින් යුක්තව, අනුන්ගේ මෙහෙයීමකින් තොරව කරන කුසලයක් තියෙනවා. ඒ කුසලයට ඉබඳු විපාකයක් ඇති වෙනවා. අන්න ඒ වගේ විපාක ඒ කුසල් වල විදිහටම විපාක අටකුත් තියෙනවා. ඒ නිසා ඒ අටයි. ඊට පස්සේ අපි කතා කරමු සෝමනස සහගත සම්තිරණ සිත, උපේක්ෂා සහගත සම්තිරණ සිත කියලා දෙකක් තියෙනවා. උපේක්ෂා සහගත සම්තිරණ කියලා දෙකක් හේතුක කුසල කියලා ඒ බඳු සිත් දෙකක් තියෙනවා. එතකොට අහේතුක කියන්නේ රාග දේශ මොහ අලෝභ දේශ මොහ කියන කුසල අකුසල හේතු යෙදිලා නැහැ. හේතු යෙදෙන විදිහට හිතන්න පුළුවන්කම මේකේ තියෙනවා. මේ සිත්වල අහේතුකයි නමුත් අරමුණක් හිතන ගතිය නේද තියෙනවා. ඒ නිසා අන්න ඒ වගේ සිත් 11ක් තියෙනවා. ඒව දකින්නට ඕනේ අපි විපාක 11යි. එතකොට අකුසල විපාකයන්ගෙන් දෙකයි. අකුසල විපාක දෙක මොකද්ද? සංකීර්ණ එකයි සම්පෙච්ච සිත නැත්නම් ඒ අහේතුක මනෝවිඥාන ධාතු දෙකක් තියෙනවා. කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ කිරියතෝ ඒකාදස. එතකොට ක්‍රියාසිත 11ක් තියෙනවා. එතකොට අහේතුක හේතු යෙදෙන්නේ නැති මාත්‍රේ ක්‍රියාසිත තුනක් උයි. අර වගේම අර සහේතුක ක්‍රියා අටක. සහේතුක කියන වෙලාවකම අලෝභ දේශා මොහ කියන හේතු කියන කාරණා බලා ගන්නට ඕනේ. දැන් අපිට ඕවා ඉදිරියට තමයි තේරෙන්නේ මං කියන්නේ පොත කළාමයි අපිට හොඳ නුවණෙන්නේ ඉදිරියේදී හේතු ධම්මන හේතු ධම්මා හේතු ධම්මා හේතු විපත්ත ධම්මා සම්පූර්ණ ධම්මා කියලා ඕව කොහොම කරනවා. එතකොට තමයි හේතු කියන්නේ මොනවද? හේතු නොවන ධර්ම කියන්නේ මොනවද? හේතු එක්ක ඉදිරියට තියෙන ඒවා මොනවද? හේතු එක්ක ඉදිරියට නැති ඒවා මොනවද කියලා හොඳට හාරපස මේ භූමිය ගැන මනානුවණක් ඇති වෙන විදිහට හාරපස වටකරලා තමයි මේ ටික තියෙන්නේ. මේ ධර්මතාව ටික හොඳට තේරුම් කරගත්තාම එයා සංකත ධාතුව ගැන දන්නවා. අන්නේ එපඳු මනසක් පුළුවන් මේ පුද්ගල භාවයෙන් මිදෙන්න. මොකද මේ ඉගෙනමතම පුද්ගල භාවය අතහැරෙනවා. එතකොට රූපාවචර ප්‍රථම ධ්‍යාන මට්ටම ගත්තාම ඒ ප්‍රථම ධ්‍යාන මට්ටමේ තියෙනවා නම් කුසල සිතක් විපාක සිතක් ක්‍රියා සිතක් තියෙනවා නම් ඒ කුසල විපාක ක්‍රියා කියන සිතත් සවිතක්ක සවිචාරයි. ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන කුසලතෝ ච විපාකතෝ ච කියලා ලෝකෝත්තර කුසලයක් කියලා තියෙනවා නම් ඒකත් එහෙමයි. එතකොට යම් මේ ප්‍රථම ධ්‍යානයේ හැම වෙලෙම ධ්‍යාන ලෞකික ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන කියලා දෙකට බෙදෙනවා. එතනදී අපි කියන දැන් ප්‍රථම ධ්‍යානයේ ලෞකික ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන කියලා කොහොමද අපි අඳුරගන්නේ? එතන යෙදෙන ධර්මතාවවල පංචේන්ද්‍රිය වෙනස්කමක් තියෙනවා. හරිද? ධ්‍යාන අංග එකයි දැන් සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යාන අංග ටික හැම හිතේම තියෙනවා. නමුත් එතන යෙදෙන ඒක තියෙනවනේ ඒ විතක්ක සහිත විචාර සහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධර්මතා එක්ක තියෙන ධර්ම ගැන කතා කරනකොට ඒ විතක්ක විචාරය හැරලා වේදනා සංඥා සංඛාර විඥාන කියලා ධර්මතා ටිකක් අපි කතා කළා නම් එතන සංස්කාර ස්කන්ධයේදී සංවිලායන ප්‍රඥාව ගත්තාම ප්‍රඥා ඉන්ද්‍රිය ගත්තාම වෙනස්. එතකොට ඒ ප්‍රඥා ඉන්ද්‍රිය හැම වෙලාවෙම එක්කෝ අනඤ්ඤාත අඤ්ඤසාමිත ඉන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤතා ඉන්ද්‍රිය කියන ලෝකෝත්තර ඉන්ද්‍රිය තුනෙන් එකක් තමයි ඉදිරිය තියෙන්නේ ඒ ධ්‍යාන මට්ටමේ සිටේ. ඒ නිසායි ඒ ධ්‍යානයේ ලෝකෝත්තරයි කියලා කියන්නේ. ලෞකිකයි කියන ධ්‍යාන සිතේ යෙදෙන නුවණ කාමවචර මට්ටමේ සංයෝජන අතහරලා රූපාරූප රූපරාග රූපරාග මානෝද්දච්ච අවිච්ඡා කියන සංයෝජන සහිත මට්ටමේ නුවණක් තමයි ඒකේ තියෙන්නේ. එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය කියන එකේදී අපිට ඒකේ නාමත්වයකට යන්නේ ගන්න ආරම්භනේ මත. තව පැත්තෙන් ගත්තාම යම් කිසි කෙනෙකුට හැම වෙලාවෙම ධ්‍යාන මට්ටමක් නෝනින් කියලා කියන්නේ නෝනේ දෙනවා කියලා කියන්නේ යම් නෝනකින් ඇතුවමයි කාමවචර මට්ටමේ මිදෙන්න වෙන්නේ. ඒ නෝන දෙහිත හිටනවා ඒ සිටි හැම වෙලාවෙම යම් අපි කියමු අසුබේලක් සුබයි කියලා රූපේ සුබ වශයෙන් බැඳිලා ඉන්න මට්ටම තමයි කාමවචර. ඒ සුබ වූ රූපේ යථා ස්වභාවය බලන්න නුවණකින් තොරව බෑ. මොකද ඇහැට පෙනෙන මට්ටමට කියනවා විඥානයේ කෘත්‍යය කියලා. විඥානය පෙනෙනකොට පෙනෙන දේ වළකලා ඒක ඔබෙන් තා ඇහැට පේන්නේ. නමුත් ඇතිතතු බලන්න වෙන්නේ මොකද? නුවණ. එබඳු නුවණින් බලලා ඇති වෙන ප්‍රතිඵලයක් තමයි ප්‍රථම ධ්‍යානය කියන්නේ. එතකොට හැම වෙලාවෙම මේ මට්ටම නුවණකින් යුක්තමයි. ඒ කුසල කර්මයක් නුවණයි, ඒ විපාකයක් නුවණයි, ඒකේ ක්‍රියාවක් නුවණයි කියලා කියන්නේ මේකයි. යම් නුවණක් නිසා ඒ කියන්නේ ඇහැට පෙනෙන මට්ටමට ගත්තාම පෙනෙන දේ දැනගන්න මට්ටමට අපි කාමවචරයි කියනවා. පෙනෙන දේට ඔබෙන් පෙනෙන දේට එකතු නොවි වලකලා ඒක ඔබෙන් හිත තබලා නුවණින් බැලිය යුතුයි. එහෙම බලලා 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 මේ පෙනෙන මට්ටමේ මිදෙනවා. පෙනෙන මට්ටමේ මිදෙනකොට මතුවෙන මට්ටමට කියනවා ප්‍රථම ධ්‍යාන කියලා. හරිද? මේ කාම සංඥාවෙන් අතහැරෙනවා. ඇහැට පෙනෙන මට්ටම අතහැරෙනවා. එතකොට එයාට එළඹ සිටින්නේ තමන් කම්මස කතත්ව උපචිත තමන් යම් කර්මයක් කළා නම් රැස් කළා නම් වැට්ටුවා නම් ඒකට ප්‍රතිඵලයක් හැටියට ඉබඳු මානසික මට්ටමක් තමයි යටි විඳින්න හම්බුනේ. දැන් අපිට ඇහැට පෙනෙන මට්ටමේ දෙයක් මම හිතනවා ඒ මට්ටමේ බලනකොට ඒ මට්ටමේ දෙයක් තමයි අපිට විඳින්න හම්බෙන්නේ. ඒ නිසා ඒකට විපාක කියලා කියන්නේ. හැම වෙලාවෙම සතිපට්ඨානේ දැන් ලෝකෝත්තර භූමියට සතිපට්ඨානේ වුණා. රූපෝචර භූමියට සතිපට්ඨානය. යම් කිසි කෙනෙක් කාම භූමියට පංචිල හරි රකින්න නම් එයාට සතර සතිපට්ඨානය. එහෙම නැතුව පංචිල හරි රකින්න බෑ කියනවා. මොකද හැම වෙලේම කුසලය කියන එක ගන්නකොට නුවණකින් යුක්තව ගන්න වෙන්නේ. ඒ කියන්නේ පවතිනදී පෙනෙන මට්ටමට වඩා වෙනස් විදිහකට හිතන්න වෙනවා හැම වෙලාවෙම. එතකොට ඒකෙදි අර මම වෙනදට අර උපමාවක් මතක් කරනවා. දැන් සතිපට්ඨාන කියලා කියන්නේ හැම වෙලෙම උපායය. මේ ප්‍රථම ධ්‍යානෙ කියන තැන හැම වෙලෙම විතක්ක විචාර සහිත තියෙන නුවණක ධ්‍යාන වෙනස් වෙනවා. එතකොට රූපෝත්තර කියලා කියන එක කියන්නේ මම කියන්නේ. එතකොට ඇහැට පෙනෙන මට්ටමට අපි කියමුකෝ කාමාවචර කියලා. මේ පේන මට්ටමට පේන දේ මත හිතාම පෙනෙන දේට හිතුවොත් පෙනෙන දේ පිළිගත්තොත් පෙනෙන දේට කියෙන් කිරීම කළොත් මේ මට්ටමේදී ඒ සිටීම ඒ කීම ඒ කිරීම කාමාවචර කර්ම. ඒකට විපාක හැටියට ඒ හිතපු ඒ කියපු ඒ කරපු විදිහට තමයි අද විඳින්න වෙන්නේ. දැන් පුද්ගලයේ කියලා මම බැලුවාම මට පුද්ගලයේ ඇසුරු වෙනවා කියන තැනින් තමයි විඳින්න වෙන්නේ. පුද්ගලයා කවුද කියලා මම හිතුවොත් මේ මගේ අම්මානේ තාත්තානේ කියලා මම හිතුවොත් පේන දෙයට අම්මා එක්ක ජීවත් වෙනවා තාත්තා එක්ක ජීවත් වෙනවා දරුවෝ එක්ක ජීවත් වෙනවා කියන දේ තමයි විඳින්න වෙන්නේ. ඒ ඔය මට්ටමට කියනවා කාමාවචර කර්ම කියලා. ඇහැට පෙනෙන මට්ටම නොඑක්මවා පෙනෙන දෙයට හිතන එක. නමුත් පෙනෙන දෙයට ඔබෙන් පවතින ධර්මතාවය ගැන හිතනකොට නුවණක් ඕනේ. එහෙම හිතලා මිසක පෙනෙන දේෙන් මිදෙන්න වෙන්නේ පෙනෙන දේට හිතලා පෙනෙන දේ අයින් කරන්න බෑ. මේ පෙනෙන දේට මම අනිත්‍ය වශයෙන් හිතුවත් දුක් වශයෙන් හිතුවත් අනාත්ම වශයෙන් හිතුවත් මට කාමවචන මට්ටමේ කුසලයක්මයි මේ සිද්ධ වෙන්නේ. පෙනෙන මට්ටම කාමවචන නම් ඒ මට්ටම, ඇහෙන මට්ටම කාමවචන නම් ඒ මට්ටමට හිතලා මට ඒකෙන් මිදෙන්න බෑ. ඒක අත්හැරෙන විදිහේ උපායක් කරන්න වෙනවා. දැන් ඔකට අපි උපමාවක් කරමු. දැන් මේ මම කියන්නේ දැන් වතුරකට අපි ඡායාවක් වටක තියනවා නම් පෙනෙන ඡායාව හිතෙන් අල්ලගත්තොත් අපිට අපේ මූණ බලන්න පුළුවන්. නැත්තම් ගහක් කොළක් බලන්න පුළුවන්. එතකොට පෙනෙන දේ අල්ලගෙන තමයි අපේ මූණේ හැටි, මූණේ තියෙන හැඩරුව මත ආ මූණ හොඳයි නැත්තම් මේ මූණේ බිබිලියද ලපකැලල ඇවිල්ලා කියලා ඔන්න අපි අමනාපයක් ඇති කරගන්නවා අර ඡායාව උදව් කරගෙන පෙනෙන දේට. නමුත් අපිට පුළුවන් නම් මෙහෙම පෙනෙන තැනක තියෙන්නේ වතුරනේ කියලා පවතින දේ පෙනෙන්නේ වතු මේ ඡායාව නෝනින් බලන්න පුළුවන් ඡායාව වගේ පෙවුනට තියෙන්නේ වතුරනේ කියලා ඒක උඹෙන්. එතකොට අන්න අපේ ගතිය වෙනස් වෙනවා. එතකොට පෙනෙන දේ උපාය තමයි පෙනෙන දේ හිතට අහුවෙන්න නොදෙන්න අපි උපායක් කළා. මොකද වෙන දෙයක් හිතුවේ නැත්තම් පේන වෙලාවේදී පෙනෙන දේ ඇත්ත වෙන නිසා. මෙහෙම ඡායාව පෙනෙන තැනක තියෙන්නේ වතුරනේ කියලා බලනවා. බලනකොට කෘත්‍ය දෙකක් කරන පවතින ඇත්ත ඇති හැටි පෙන්නනවා. එතන පිහිටලා පෙනෙන දේ හසු කරගෙන ඒකට ඇලින් ගැටින් දෙක ඇති වෙන්න තියෙන එකෙන් අතහැරෙනවා. ඒ වගේම අපි කියමු දැන් කඩදාසියක රූපයක් තිබුණා. අපිට පවතින යථාර්ථය සිහි කරගන්න බැරුවොත් අපිට කෙලින්ම පේන්නේ මනුස්ස රූපයක් කියලා. දැන් අපිට ඇත්තේ නැහැ කියලා කියන්නේ ඒකයි යථාර්ථයට අන්ධ භූතයන් ලෝකෝ කියලා මේ ලෝකේ අන්ධයි කියලා පේන්නේ අපිට. දැන් පේන්නේ පුද්ගලයෙක්මයි. මොනද පුද්ගලයා හැබැයි ලෝභ දේශ දෙක ඇති වෙන. නැත්තම් මෝහය තියෙන. එහෙම තැනක අපිට මෙහෙම රූපයක් වෙනකොට මෙතන තියෙන කඩදාසියයි දින්ද ටිකයිනේ කියලා කෙනෙක් ඇත්ත ඇති හැටි බැලුවොත් පෙනෙන දේ පුද්ගලයෙක් හැටියට පේන්නේ ඇති වෙන ප්‍රති ක්‍රියාකාරකම් ටික අතහැරෙනවා. ඒක හැම වෙලාවෙම ඇහැට පේන්නේ දැන් මේ පේන වර්ණ සටහන. නෝනින් තමයි බලන්න වෙන්නේ මෙහෙම පෙවුනට තියෙන්නේ කඩදාසියයි චිත්‍ර ටිකයිනේ කියලා. ඒක ඇහැට පේන්නේ ඇහැට පේන්නේ වර්ණ සටහන. පෙනෙනකොට නෝන ගෙනියන්නට ඕන. එතකොට එහෙම උපායයක් කළා තමයි පෙනෙන දේ තුල ලිංග චින්දක අතහැරවන්නේ. දැන් අර අපි කියමු අසුචි පුරවල නම් පිටතින් හුදුට සිත්තර සිත්තං කළ ලස්සන භාණ්ඩයක් තියෙනවා කල කියනකොට. එහෙන් බැලුවහම මේක හරිම ලස්සනයි අනික රත්තරන්. ඉතින් බොහොම ආසාවක් අපිට ඇති වෙනවා. ඒකේ මේ කෙනෙක් ගන්න අල්ල ගන්න හෝ ළඟට ගිය සත්තමන අපයක් ඇති වෙනවා. අපිට ගන්න ඕනේ කියලා කැමැත්තක් ඇති වෙනවා. පෙනෙන්නේ හරිම ලස්සනයි. චුට්ටක්වත් පිළිකුල් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ අරමුණේ ඇලින් ගැටින් දෙකටපත් නොවෙන්න ඒ අරමුණෙන් මිදෙන්න ඕනේ. ඒ වෙලාවේදී අපි මොකද කරන්නේ? ඇහැට පෙනෙන්නේ ලස්සන කැටයන් සහිත චිත්‍රයක්. එහෙම තෙනේ තියේදී නුවණින් බලනවා. මෙහෙම පෙවුනට තියෙන්නේ අසුචිනේ පුරෝණ කියලා නුවණින් බලනවා. එතකොට කාලයක් යනකොට ඇහැට පෙනෙන දේ වළක්වලා නුවණ ශීඝ්‍ර වෙනවා. අසුචි තියෙන්නේ කියන කාරණාවක්ම ප්‍රකට කරනවා. එතකොට අපි අරමුණේට නැමෙන්නේ නැහැ හිත. අන්තිමට ගත්තහම මේ උපාය නිසා ලෝකයේ රත්තරන් කියලා ලස්සනයි කියලා ඇලෙන අරමුණේ අපි ඇලෙන්නේ නැතු වෙනවා. ඇලෙන්නේ නැතු වෙන්නේ නිකන් නෙවෙයි උපායකින්. ඒ වගේ දැන් පිටතින් සිතුවම් කළ රත්තරන් කලයක් වගේ තමයි අපේ මේ රූපේ. හැබැයි පොරොර තියෙන ඇතුලෙන් අසුචි. ඉතින් පිටතින් බැලුවාම ලස්සනට මිනිස්සෙක් වගේ කෙනෙක් වගේ පෙනෙන්නේ. ඒක ඇලින් ගැටින් දෙකට තමයි අපිපත් වෙන්නේ. දැන් අපිට මේ පෙනෙන දේ ඇත්ත වෙලා ඇලින් ගැටින් දෙකෙන් මිදෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ හින්දා අපි උපායක් කරනවා ඒකට. මොකද්ද මෙහෙම පෙනෙද්දී ඇතුළතින් නෝර අරගෙන යනවා. මොකද්ද මෙතන තියෙන්නේ? පිත්තසෙම සරවලේ මුත්‍රා වගේ මේ වගේ අසුචි ටිකක් නේ කියලා ඇහැට පෙනෙන දේ වළක්වලා නොවනේ හිතනවා. මේක උපායක් මොකටද? මෙහෙම හිතනකොට පෙනෙන දේ තුල හිතට විතක්කල හැසිරෙන්න ඉඩ දෙලා නැහැ. මං කිය ආරමුණක් විතක්කල ਵਿਚාරණ ගතිය තිබුණොත් තමයි අවශේෂ ධර්මයන්ට ඉඩ දෙන්නේ. දැන් අපි විතක්කන්නේ ਵਿਚාරන්නේ මෙතන තියෙන අසුබ ස්වභාවය. ඇස් ඉදිරි පිටට මේ රූපය ආව එකයි දැන් අහේතුකයි කියලා කිව්වොත් ඔන්න අමුතු විතක්කන ਵਿਚාරණ ගතිය ඒක නැහැ. ඇස් ඉදිරි පිටට රූපය ආවා. දැන් කෙනෙකුට පුළුවන් පෙනෙන දෙයටම දේම විතක්කලා ਵਿਚාරන්න. එතකොට පෙනෙන දෙයටම විතක්කලා ਵਿਚාරුවොත් පෙනෙන දෙයට ඇලෙන ඇලීමක් ආවොත් ගැටීමක් ආවොත් ලෝභ ද්වේෂ දෙක. නැත්තම් එයා මෙයා යහපතක් කරන්න ඕනේ කියලා මොන හරි අවුත් කුසල. ඒකයි කාමාවචර දැන් සවිතක්ක සවිචාරකයන්. නමුත් දැන් අපි පෙනෙන දෙයට ඇලෙන්න ගැටෙන්නත් නොදී පෙනෙන දේ හිතට හිතන්න නොදී හිතට හිතුවොත් තමයි හිතින් හිතන්න ඉඩ දුන්නොත් තමයි ඇලෙන්නේ ගැටෙන්නේ අපි ඇත්ත ඇති හැටි හිතවනවා. මොකද්ද මෙතන තියෙන්නේ? පිටසෙම සරව කියලා පෙනෙන දේ වලකලා ඇත්ත හිතුවාම ඔන්න ඔය විතක්ක ਵਿਚාර ගතිය නිසා යම් කලක අපිට ප්‍රකට වෙයි නම් මේ මට්ටම අතහැරලා ප්‍රකට වෙන මට්ටම දෙකට තමයි යන්නේ. එතකොට යම් නුවණකින් කරපු උපායකින් තමයි මේ මට්ටම ලැබුවේ. එතකොට ඒකට මාර්ගයක් නුවණ සහිතයි. ඒ නිසා ඇතින ඵලයක් නුවණ සහිතයි කියනවා. හැම වෙලාවෙම මේ විතක්ක ਵਿਚාර කියන ධර්මතා දෙක මහ විශාල කෘත්‍යයක් කරනවා කියලා හොඳට දකින්න. අපි කෙනෙක් ඇලිලා තියෙන්නේ කෙනෙක් නිදෙන්නේ මේ ධර්මතාවයන්ගෙම පිහිටෙන්. එතකොට හොඳට දැනගත යුතුයි අපි අරමුණක් විතක්කන ਵਿਚාරණ ක්‍රමය වෙනස් කළ යුතුයි. පෙනෙන දේ ඒ විදිහටම පෙනෙන දේට අරමුණ හිතලා අරමුණ බලුවොත් තමයි ඒකේ අපිට සුභාසුභ හම්බ වෙන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ. ඒ කියන්නේ හොඳ නරක හැටියට පෙනෙන දේ ඇලෙන්නේ ගැටෙන්නේ ඇති වෙන්නේ. උපායක් හැටියට මම ඇහැට පෙනෙන දේ වලකල වෙන පවතින යථා ස්වභාවයේ නුවණින් විචක්කොත් විචාරුවා. ඒ වගේ දෙයක් තමයි මට හම්බ වෙන්නේ. එතකොට ඔන්න ඔය මට්ටමක විතක්කලා විචාරුවාම ඇති වෙන එකඟකම කියනවා මොකද්ද? ප්‍රථම අධ්‍යානය කියලා. හැබැයි තාම මේ සංකත මේ ඇහැට පෙනෙන දේ වෙනුවට අසුබ නිමිත්ත අරගෙනයි මෙයා මේ මට්ටමටපත් වෙන්නේ. තාම සංකතේ මට්ටම අපේ. යම් කිසි කෙනෙකුට පටිච්ච සමුප්පාද පෙනෙනවා මෙහෙම පෙනෙනකොට පටිච්ච සමුප්පාද ධර්මය හරහා මේ පෙනෙන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනව නේද කියලා හේතුඵල නිරෝධ ධහමට හිත තියනවා නුවණින් කියලා මේ පිනෙන එක ඇලියෙන් ගැටින් දෙකෙන් අතහරවනවා කියන්නේ. අන්නේ ඒ වගේ තැනකදී මෙයාට හතගත ස්කන්ධේ නිරුද්ධ වෙනා වගේ නුවණක් නිසා මිදෙනකොට මෙන්න මේ මිදීමට කියන ලෝකෝත්තරයි කියලා. දෙන්නම මේක අරමුණෙ මිදුන මිදීමේ ක්‍රම දෙකක්. හැම වෙලාවෙම ලෝකෝත්තර ධ්‍යානය කියලා කියන්නේ සංකත ධර්මයන්ගේ මිදීම ක්‍රම විදිය වෙන විදියට හිතලා 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 ඇති වෙන මට්ටම්. ලෝකෙ තුල තියෙන සංඥා සමාපatti දැන් මේක තිබුණේ කාම සංඥාවක් ඒක අතහැරලා අසුබ සංඥාවකට පැනෙනවා. ඒ විදිහට. එතකොට මෙන්න මේ වගේ සංඥා සමාපatti තියෙනවා. දැන් ලෝකෝත්තර ක්‍රමයේ තියෙන මොකද නිරෝධ සමාපatti. නිරෝධ සමාපatti කියන්නේ මේ කාම සංඥාවේ අතහැරී නිරෝධයට හිත තබලා. අටගත ධර්මයේ නිරුද්ධ වෙනවා. මේ දකින රූපය විනෝට අසුබය බලලා නෙමෙයි. දකින එක දකින්න පෙර තිබ්බත් නෙමෙයි දකින වෙලාවේ තියනවත් නෙමෙයි මේ ඇහෙන් බලපු නිසාමනේ හටගන්නේ වගේ තැනකින් ඒකටත් හේතු ටික හොඳට පෙන්නවා. එතකොට මෙන්න මේ වගේ තැනකදී ඒ නුවණක් නිසා පෙනෙන දේ මිදෙනවා. ඒ විදිහට එයාව කාමී මිදිච්ච මානසික මට්ටමකට එනවා. විතක්ක සහිතයි විචාර සහිතයි කාමී මිදීම නිසා මේ ඇතිවෙච්ච ප්‍රීතියකුයි සැපයකුයි සිතේ එකඟකමකුයි එතන ඇති වෙන ඵලයක් ඇති වෙනවා. ඒ ඵලය ගත්තේ මේ ලෝකයේ එත ලෝකයේ අතහැරෙන විදිය නුවණකින් නිසා ඒකට කියන ලෝකෝත්තර ධ්‍යානය කියලා. අර අනිත් කෙනා රූපයේ වෙනුවට අසුබ වශයෙන් බලලා 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 රූපයේ මිදීම නිසාම කාමයේ මිදීම නිසාම විතක්ක සහිතයි විචාර සහිතයි කාමයේ මිදීම නිසාම ඇතිවෙච්ච ප්‍රීතියකුයි සැපයකුයි එකඟකම් කුයි තියෙනවා. නමුත් ඒකට කියනවා ලෞකිකයි කියලා කියනවා. ඔන්න ඔකයි ලෞකික ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන කියන හැම තැනකම ඔන්න ඔය වගේ නුවණ මත ඇති ප්‍රභේදයක් දක්වනවා. තේරෙනවද? ධ්‍යානාංග එකයි ධ්‍යාන එකයි වුණාට ඒ තුල දෙදෙන නුවණ වෙනස්කම් මත මේක ලෞකික ධ්‍යාන මේක ලෝකෝත්තර ධ්‍යාන කියලා කියනවා. එතකොට මෙතනදී ප්‍රථම ධ්‍යානය ගත්තාම ලෝකතර ප්‍රථම රූපාවචර ප්‍රථම ධානය කුසල විපාක ක්‍රියා කියලා තුනක් තියෙනවා. ඊට පස්සේ ලෝකෝත්තර ධානය ලෝකෝත්තර මාර්ග ක්‍රියා සිත් නැහැ. කුසල විපාක කියලා ප්‍රථම ධානයේ ප්‍රභේදයක් තියෙනවා. එත්තුප්පන්න විතක්ක ਵਿਚාරේ තපෙත්වා ඉමේ ධම්මා සවිතක්ක සවිචාර. ඒ කියපු සිත්වල තියෙන විතක්ක ਵਿਚාර ටික හැරලා විතක්ක ਵਿਚාර කියන ගතිය හැරලා ඉතුරු ධර්මතා අර වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා ඒ විතරක් නෙමෙයි ඒකම තියෙනවා නම් දැන් ආහිරික අනුත්තප්ප මේ එතකොට සද්ධා ওই වගේ ගති ජීවිතේ මේ වගේ ගති තව බොහෝයි. මෙන්න මේ ධර්මතා ඔක්කොම සවිතක්කයි සවිචාරයි විතක්ක සහිත විචාර සහිත ධර්මය කියලා කියනවා. හොඳට දේරුම් ගන්න කාරණා තෝනේ මේ විතක්ක සහිත විචාර සහිත කියන විතක්ක විචාර කියන සිතක ඇති ගති දෙක තමයි ඒ සම්පූර්ණම කෙනෙක්ව කාමයක් කරවනවද රූපයකට කරවනවද සසනෙ මුදලන්ද කියන්ට පෙරදුවේ අරමුණක් ගැන බලනකොට ඒ හිතනකොට බලන එකට කිව්ව විතක් කරනවා හිතන එකට කිව්ව විචාරනවා කියලා හිතලා බලනකොට අරමුණු කරන අරමුණ මත පෙනෙන දෙයටම නම් මේ විතක් කළ විචාරේ බලලා හිතුවේ පෙනෙන දෙයම බලලා නම් හිතුවේ කාමෝචක පෙනෙන දේ අතහැරෙන විදිහට නම් බලලා හිතුවේ උන්න රූපාවචක රූපාවචක මට්ටමේදී ප්‍රකට වෙච්ච දෙයට ඒ දෙයට මානුව නම් විතක් කළ විචාරේ රූපාවචකයි ඒක අතහැරෙන විදිහට නම් විතක් කළ විචාරේ උන්න දුතිය ධ්‍යානයට යන්න පුළුවන් නැත්තම් ඒ ධ්‍යාන මට්ටමේ නිරුද්ධ වෙන විදිහට මේ කියලා හැමතැනකම එහෙමයි ඈ. එතකොට ඔන්න ඕකට තමයි සවිතක්ක සවිචාර කියලා කිව්වේ. එතකොට මේ ටික හොඳට තේරුම් කරගත්තාම අපි කුසල ධර්මයක් කුසල සහිත පුද්ගලයෙක් නා කුසල කරන පුද්ගලයෙක් කුසල විපාකයක මිනිසෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් අකුසල විපාකයක ප්‍රේතයෙක් අතර වෙන්නේ කිසිද කියලා දකිනකොට මේ හැමතැනකම ඒ හේතු ටික ඒ හේතු නිසා ඇති වෙන ඵලවලු ඇති කරපු ධර්මතාව වලින් එක ප්‍රදේශයක් අපිට හෙදි වෙනවා මෙන්න මේ සවිතක්ක සවිචාර කියන ධර්මතාවට කතා කළා ඊට පස්සේ කතමේ ධම්මා අවිතක්ක විචාරමත්ත අවිතක්ක විචාර මාත්‍ර ධර්ම කියලා කියන්නේ මොකද්ද අවිතක්ක කියලා කියන්නේ හිතකන විත අරමුණක් හිතන ගතිය ප්‍රකට නැහැ අරමුණක හැසිරෙන ගතිය විතරයි තියෙන්නේ මොකද අරමුණු හිතින් හිතන ගතිය කියන්නේ රළු මට්ටමක කෙලෙසයක්. එතකොට දැන් ලෝකෝත්තරේ හැරි අර කෙලෙස් දුරු වෙන්න. ඒ කියන්නේ අපිට කෙලෙසයකට අරමුණු හම්බ වෙන නිසායි ඒක අතහැරෙන විදිහට හරි හිතන්න ඕනේ තමයි. ඒකයි දැන් සෝවාන් වුණත් සකදාගාමි අනාගාමි වුණත් යම් ලෝකෙ තුල පවතින අවශ්‍ය කෙලෙසියක් තව තියෙන නිසායි මේක මත්ත්‍ය ප්‍රණීත මාර්ගයේ සුකුම වෙන්නේ. එතකොට රූපාවචරේ පංචම ණය ဒုတိය ඥාන කුසලතෝච විපාකතෝච කිරියතෝච. ලෝකෝත්තර පංචම ණය ဒုတိය ඥාන කුසලතෝච විපාකතෝච සුප්පන්න ਵਿਚාරන් තපෙත්තෝ ඉතක් කෝචේ මේ තම අවිතක්ක ਵਿਚාරමත්ත. එතකොට දැන් රූපාවචර పంచమనయే ధ్యానే పస్సాకారం වෙන న్యాయෙදි මොකද ධ්‍යානය හතරයි ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන තෘතිය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන කියලා ඕකම ප්‍රථම ද්විතිය තෘතිය චතුර්ථ පංචම කියලා න්‍යායකට පෙන්නනවා මේ අතර තියෙන සියුම් ධර්මතා ඔගොල්ල විදිතාව දැන දකින බව මුල් කාරණාව කරගෙන පුද්ගල නානත්‍ය මත එතකොට මේ පංචම න්‍යායෙන් ගත්තාම රූපාවචරත් ලෝකෝත්තරත් කියන මට්ටමේදී මේ අවිතක්කයි විචාර මාත්‍රයක් කියනවා කියන ධර්මතාවය එනවා. අන්න ඒ සිද්දකේ විතරක් දකින්ද කියනවා අවිතක්ක විචාර මාත්‍ර ධර්ම කියන්නේ ඒවැ විතරයි. ඒ මේ පංචම න්‍යායෙදී. ඒක එතකොට ලෝකෝත්තර රූපාවචර කියන එකේ බෙදෙ දැන් අපි කතා කළානේ. එතකොට අවිතක්ක විචාර මාත්‍රයක් කියලා කියනකොට අපි මෙහෙම ගමු. දැන් ධ්‍යාන හතර ගැන අපි කතා කරනකොට අපි කතා කරනවා ප්‍රථම ධ්‍යාන මට්ටමේදී විතක්ක සහිතයි විචාර සහිතයි කියලා. ද්විතීය ධ්‍යානයේදී දෙවෙනි ධ්‍යානයටපත් වෙනකොට අවිතක්කයි අවිචාරයි කියලා අපි කතා කරලා විතක්ක විචාර නෑ කියලා. යම් කිසි කෙනෙක් ඉන්නවා එක පුද්ගල නානත්වය මත ඉන්ද්‍රිය බොහෝම තීක්ෂණයි මම ඔකේ මතක් කළේ ඉතින් දැන් මොගලන් මහරහතන් වහන්සේ වගේ රහතන් වහන්සේලා ගත්තාම ඉන්ද්‍රිය තීක්ෂණයි ඊටාම චූටි ධර්මතාවය ත්‍යාත ප්‍රකටයි අන්න ඒ වගේ චරිතවලදී ධ්‍යා ද්විතීය ධ්‍යාන මට්ටම කියලා අපි කතා කරන තැනත් අරමුණ තුල හැතිරෙන ගම තියෙනවා යාට දැනෙනවා අරමුණ විතක් කළා අරමුණ විතක් කරන ගතිය නැහැ විතක් කරන ගතියක් ඒ සිතේ තියෙනවා ඒ විතක් කරන ගතිය මේ අරමුණක් વિચારනවා අරමුණක් හැසිරෙනවා කියන පැත්තට ඉදලා ඉඳලා ඒක විතක් ගන්නට යන්නේ ඒකයි සුප්පන විතක්කේට පෙට්ටා කියලා කියන්නේ එතකොට ඒ විතක්කේ විතක් ගන්නට යන්නේ නැහැ එයාට ඒ යම් ප්‍රථම ධ්‍යානෙන් පස්සේ මත්තේ කමතහන වඩනකොට වඩනකොට විතක්ක ਵਿਚාර දෙක වල අරමුණක් විතක්කන ගතිය හොඳටම නැති වෙලා අරමුණක හැසිරෙන ගතිය විතරක් ඉතුරු වෙනවා. අපි මෙහෙම කිව්වොත් දැන් අපි ගණ්ඨාරයට ගිලිය ගන්නවා. ගහනකොට ඉස්සෙල්ලාම පහර දුන දාංගල් කියන්නේ ඒක ගිහිල්ලා අසබ්ධ අඩුවේගෙන යනවා ගිහිල්ලා අන්තිමටම සියුම් මට්ටමට ගත්තාම නැති තැනට සාපේක්ෂව ඉතාම සියුම් මට්ටමේ යමකුත් තියෙනවා. ආරම්භ තැනකට සාපේක්ෂව එහෙම මට්ටමකුත් නැහැ. තේරෙන්නේ? එතකොට කෙනෙකුට මෙන්න මේ අරමුණක ආරම්භයේ ඉඳලා ඉතාම සියුම්ම සිද්ධිය පවා හුත්තට තේරෙන මට්ටමක් යනවා. සමහර කෙනෙකුට ඒකේ ඉවර වෙනකම් අහුවෙන්නේ නැහැ. gediye gahala අර රෝල්ට ගන්න තැන වෙනකම් ඉන්නේ ඉගාරට ගන්න. හරිද? එතකොට අරක පෙකට නැහැ. ඒ වගේ කෙනෙකුට අරක සම්පූර්ණ ඉවර වෙන තැනකම් ඉඳලා ඉගාරට ගන්නකොට දැන් මේක චරිත දෙකක්. දෙවල් අනේ දැන් ওই વિચાર මාත්‍රය කියනකොට අර උපමාවෙන් දකින්ද ගන්තරයකට ගැව්වාම කළු මට්ටමට උන සද්ද ඇති වෙලා ඒක අනුක්‍රමයෙන් ගෙවි ඉතාම සිවුම් වගේ. ඒ වගේ හිත වැඩෙනකොට අරමුණක් විතක් කළා વિચારන විතක්කන ගතිය අප්‍රකට වෙලා ඉන්නේ ගිහිල්ලා વિચારන ස්වභාවය විතරක් ඉති වෙන මට්ටමක් තියෙනවා කෙනෙකුට. ඒකෙදි කියනවා පංචම ණය කියලා. ඒ හින්දා අවිතක්ක විචාර මත්ත කියලා කියන්න උනා චරිත මත. ඊට පස්සේ ඒ න්‍යායෙදි ගත්තාම තුන්වෙනි කාරණාවෙන්දල තමයි අවිතක්කයි අවිචාරයි කියලා කියන්න උනේ. හතරවෙනි කාරණාවෙන්දල අවිතක්කයි ඒ තුන හතර ඒවා අවිතක්ක අවිචාර කියලා කිව්වා. අර හතරවෙනි ධ්‍යානයේ පහකට බෙදුනේ මෙන්න මේ චරිත නානත්වයේ මත කෙනෙකුට විචාරන ස්වභාවය ටිකක් හසු වෙන නිසයි කියලා දකින්ද. එතන ඒ විචාර හසු වෙන ගතියේ තියෙන විචාර ගතියක් කියනවනම් මෙන්න මේකට කියනවා අවිතක්ක විචාර මාත්‍රය කියලා.
මාත්‍රය කියලා
කියන ශේෂයක් කියන්නේ පොඩ්ඩක් කියන්නේ. මොකද ඊගාවට ගත්තාම තුන්වෙනි ධ්‍යානය කියන තැනට සාපේක්ෂව මේක විචාරය යන ගණිතය යන්නේ නැහැ. දැන් මේ අවිතක්ක විචාර මාත්‍රයයි කියන තැන තියෙන විතක්කයක් තියෙනවා නම් අර විතර්ක ප්‍රථම ධ්‍යානයේ තියෙන විතර්කයේ ගණ මට්ටම එකක් නැති නිසා විතක් ගණිතය යන්නේ නැහැ. අවිතක්ක ධර්මයන්ට සාපේක්ෂව එකෙනි ඊගාව තුන්වෙනි ධ්‍යානයට සාපේක්ෂව මේකේ තියෙන ਵਿਚාරයේ ਵਿਚාර ගණයට යන්නේ. ඒ නිසායි හතරෙන් ධ්‍යානකින් විතරක් කියන්නේ. අර සද්දේ අන්තිම ටික ගණ්ඨාරේ ගහපු මහා සද්දේ තරමට නැති නිසා තේරණේ මේ ඒ ගණයට යන්නේ. එතකොට ආපහු නැති තැනක හිත කියලා බැලුවා. ඒ මට්ටමට වඩා ශේෂයක් තියෙනවා. එතකොට නමුත් ඒ මට්ටමේ ගණිත යන්නේ. මෙහෙම ගත්තාම හැම වෙලාවෙම මේ ධර්මතා දෙක අවිතක්ක බව ප්‍රකට අවිතක්ක බව ප්‍රකට නැති තැනට සාපේක්ෂව ඊට පස්සේ විතක්ක බව මෙතන අප්‍රකට මේ පැත්තේ සද්දේට ආරම්භයට සාපේක්ෂව කියලා කොහොම දත යුතු. මෙහෙම දැනගත්තහම මේක අතහරින්න පුළුවන්. ඊට පස්සේ කතමේ ධම්මා අවිතක්ක අවිචාර. එතකොට විතක්ක විචාර යෙදෙන්නේ නැති ධර්ම අරමුණක් ඉදිරියට හම්බෙච්ච අරමුණේ හිතනවා ඒකේ හැසිරෙනවා කියලා. අරමුණක් හම්බුනහම අරමුණ ගැන හිතලා අරමුණේ හැසිරෙන ගතිය යෙදෙන්නේ නැත්තේ මොන වගේ ධර්මවලද කියනවා. දෙපංච විඥාන විඥාන ඒ කියන්නේ චක්කු විඥාන සෝත ගහන ජීවා කාය විඥාන කියන පහ කුසල අකුසල කියලා බෙදෙනවා. මෙන්න මේ සිද්ධායි ඉදිරියට හම්බ වෙච්ච අරමුණ දැනගන්නවා කියන ධර්මතාවය විතරයි හිතෙන් වෙන්නේ. ඒ අරමුණ හිතනවා කියන එකක් නෑ. හරිද? ඊගාවත රූපාවචර චික්ක ධ්‍යාන කුසලතෝච විපාකතෝච සතර ආරූප කුසලතෝච විපාකතෝච කිරියතෝච. එතකොට ලෝකෝත්තර තුන්වෙනි ධ්‍යානයේ තියෙන කුසල විපාක ක්‍රියාත් අරූපාවචරේ ආකාසඤ්ඤායතන විඥානං ඥාන ආකාසඤ්ඤායතන කියලා. එතකොට එතන තියෙන කුසල විපාක ක්‍රියා කියන ටික. එතකොට ලෝකෝත්තර ත්‍රික ධ්‍යානයේ කුසල විපාකත් ဒုတိය ධ්‍යානයේ උපන්න ච විචාර. අර දෙවෙනි ධ්‍යාන කියලා අපි කතා කරපේ තිබුණු විචාරයකුත් තියෙනවා. ඒකත් මෙතෙන්ට සාපේක්ෂව අවිචාර ගණයටයි යන්නේ. ඒකයි ඒකතර විචාර පුද්ගලනාත්ය මත ප්‍රකට වුණාට රළු. හරිද? හැම රූපයක්ම නිවන මේ ධර්මයේ අවිතක්ක විචාර. එතකොට දෙපස් විඥානයේ චක්කු විඥාන සෝත විඥාන වගේ සිත් ඒවා ඉදිරියට එන දේ දැනගන්නවා මිසක දැනගන්න බෑ. රූපාවචර හතරවෙනි ධ්‍යානයේ කුසල ක්‍රියා විපාකවල විතක්ක විචාර ගතියක් නැහැ. අරමුණක් විතක්කල විචාරණ ගතිය නැහැ. එතකොට සතර අරූප ධ්‍යානයන්ගෙත් අරමුණක් විතක්කල විචාරණ ගතිය නැහැ. ඒකෙන් හොඳට මෙහෙම කාරණාවක් දැනගන්න. දැන් එහෙනම් හිතේ එහෙනම් කොහොමද අරමුණක් විතක්කලා විචාරණ ගතිය නැත්තම් මතුමතියේ ධ්‍යානේ වඩන්නේ කියලා. මෙතනදී චිත්ත සහජාතෝ විතක්ක විචාරියෝ විතක්ක විචාරය යන ගණයට යන්නේ. ඒ කියන්නේ සිතක් උපදින පැත්තට යම් විතක් ගතියක් යෙදිලා තියෙනවා නම් ඒක අරමුණක් හිතලා අරමුණක් හිතනවා යන ගණිතය යන්නේ. දැන් අරූපේ ප්‍රතිපක්ෂ පටිග ධර්මතාවයක් හම්බ වෙන්නේ නැහැ. තේරෙන්නේ? ඒ නිසායි මේ අරමුණක් විතක්කලා વિચારන ගතිය. ඒ ධර්ම උපදින ධර්මයක්ම ඥාතය දැනගන්නවා කියන ධර්මතාවයකින් තියෙන මේ හැම දෙයක්ම එක ධර්මමානයේ ධර්මමානයේ තියෙනවා. පවතින ප්‍රකට වෙන ධර්මතාවයෙම නුවණ තියෙනකොට අමුතුන් යමක් හිතන්න ඕන නෑ. හිතනවා කියලා සිහි කරනවා කියලා වෙන එකක් උපදිනවා කියන ධර්මතාව නෑ. ඊගාවට හැම රූපයක්ම ඒ කියන්නේ රූපංච මේ රූප හැම රූපයක්ම දකින්ද අවිතක්ක විචාර. ඒ කිසිම රූපයකට හිතන්න පුළුවන් කමක් නෑ. කියන්න පුළුවන් කමක් නෑ. එතකොට දැන් අපි වචන කතා කරනවා කියන්නේ අපි අහබල් පුද්ගලයනේ කතා කරන්නේ කියලා ඒ කතා શબ્දේ රූපයකට ඇඳලා බලන්නේ මේ සද්දය කියන එක රූපයට අයිති එකක් නෙමෙයි සද්ද ඇති කරන හේතුවද රූපයට අයිති එකක් නෙමෙයි සද්ද ඇති කරන හේතුවද රූපයට අයිති එකක් නෝන සද්දය කියනක රූපයට අයිති වෙන්නේ කොහොමද ඒ නිසා අපි මේව දැනගත්තාම ඒ සද්දේ කියන එක ඇති වෙන්නේ මේ හේතු ටිකක් නිසායි විතක් විචාර කියලා ඒක මේ රූපේ අයින් කර ගන්න පුළුවන්. මට බැන්නා නේද කියලා පේන රූපෙට ගහන්න යන්නේ නැහැ. අපි මේ හොඳට නෝනාවාම. එතකොට හැම රූපයක්ම ගත්තාම අවිතක්ක අවිචාර. ඒකයි යටින් කොටස දෙන්නන විතක්ක සහජාත විචාරෝ න වත්තබ්බ සවිතක්ක සවිචාරෝපි අවිතක්ක විචාරමත්තුපි අවිතක්ක අවිචාරෝ. මෙතන විතක්ක සහජාත විචාරයක් තියෙනවා. ඒ කියන්නේ ඔය මොකද රූපාවචරේ අරූපාවචර රූපාවචක ධානවල සිතත් සමග ඉපදිලා ඒ අරමුණේ විචාරණ ගතියක් තියෙනවා. නමුත් ඒකෙදි කියන්නේ නැහැ තාපතින් අතගත්තාම විතක්ක අවිතක්ක විචාරමත්තයි කියන තැනදී විචාරයක් ගැන කතා කළා නම් ඒ විචාරයේ හිතාන වේදති ඒ ගතිය තියෙන හැමතැනක ඒවා විචාරය යන කණේ තියෙන මේවා බොහොම සියුම් සිද්ධි. නමුත් දැනට අපි දැනගෙන තියාගන්න විතක්ක විචාර කියන ධර්මතාව කියන්නේ හිතනවා බලනවා ඒකෙන් කරන කෘත්‍යය ගැනම මතක් කළා. ඒ ධර්මතාව නිසායි අපිට මේ මතුමතුයේ විශේෂ දෙයකටපත් වෙන්න පුළුවන්. දැන් ධර්මතාව ගත්තාම හාන භාගයේ තිති භාගයේ විශේෂ භාගයේ නිබ්බේධික භාගයේ කියලා හතරකට බෙදෙනවා. මේ ඔක්කොම මේ විතක්ක විචාර කියන ධර්මතාවයෙන් තමයි වෙනස් කරන්න දෙන්නේ. ඒ කියන්නේ අපිට පෙනෙනදී දකින අවස්ථාව තුළම ඉන්නකොට විතක්ක විචාර ගතියක් එදෙනවා නම් තිති භාගයේ. එතකොට පෙනෙන දෙයට රාග දේශ මොහ ඇති වෙන විදිහට යමක් විතක් කළා ਵਿਚාරනවා නම් පෙනෙන දෙය සීන භාගය. පෙනෙන දේ වල කළා ඒට උද්දීන් පවතින යථාර්ථයක් ගැන හිතලා මේක අතහැරවල විශේෂයකට යන්න හිතනවා නම් ඒකට කියනවා විශේෂ භාගය. පෙනෙන දේ අතහැරෙන විදිහට හැබැයි අතහැරිලා සසරෙන් මිදෙන විදිහට හිතනවා නම් ඒක නිබ්බේධික භාගය කියලා. මෙන්න මේ වගේ විතක්ක ਵਿਚාරය මත අරමුණක් හිතලා බලන ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. හිතලා බලලා ක්‍රමය වෙනස් කරනකොට තමයි ඒ විදිහේ කර්මය. එතකොට ඒ විදිහට අපිට මෙදෙන්න පුළුවන්. අන්න ඒ වගේ ධර්මතා ටිකක කෘත්‍යයක් නිසායි අපිට මේ වගේ සත්‍යයක් පෙනෙන්නේ පුද්ගලයෙක් පෙනෙන්නේ. එතකොට සත්වයේ ක්‍රියාකාරකම් අපිට හසු වෙන්නේ පුද්ගලයේ ක්‍රියාකාරකම් හසු වෙන්නේ ඒ මේ ධර්මතා කරන ධර්මතා ගැන ඇති අනවබෝධය නිසායි. අපිට කෙනෙක් හිතනවා කියන තැනක බලනවා කියන තැනක මෙහෙම හිතනවා මෙහෙම බලනවා කියන තැනක මෙන්න මෙහෙම ගති ටිකක් තියෙන්නේ කියන අවබෝධය ඇති වෙච්ච දවසටයි පුද්ගලයක් කරනවා කියනවා කියන පුද්ගල භාවයක තියෙන සංඥා අතහැරෙන්නේ. පුද්ගල සංඥා අතහැරෙන්නේ ධර්මතාවක් කියන සංඥා උපදින්නේ. අන්න ඒ මට්ටමකට අපිට මේ සතර භූමිය පිරිසිදු දකින්න තව එක පරියායක්. මේ විදිහට මේ විතක්ක සහිත විචාර සහිත ධර්මයෝ ගැන හොඳට ගවේෂණය කළාම අවිතර්ක විචාර මාත්‍රත්වයෙන් ධර්මයෝ ඉගෙන ගත්තාම අවිතර්ක අවිචාර ධර්මයෝ ඉගෙන ගත්තාම රූපයක් ඇතුළුව ආපව හතර භූමිය තව ආකාරයකට කවර වෙලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ වෙලා තියෙනවා දැනගෙන තියෙනවා. ඒක දැනගත්තාම ඒ තුලින් ඇති වෙන අත්දැකීම වෙන විදිහක්. වෙන විදිහක් කියන්නේ මේ සත්ව පුද්ගල ආත්ම භාවය සතර භූමිය නියෝජනය වෙන්නේ මෙන්න මේ වගේ ධර්මතාවත් උදව් වෙලා තියෙනවා නේද කියලා. එතකොට නාම රූප දෙක දැනගන්න තව එක ක්‍රමයක් මෙන්න මේ වගේ නාම ධර්ම වල ක්‍රියාකාරීත්ව ටිකක් තියෙනවා. ඒකට උපකාරීව පවතින නමුත් ඒ ක්‍රියාකාරකම් වලට අයිති නැති රූප ධර්මයක්ත් තියෙනවා. එකට උපකාරීව පවතින නමුත් ඒ ක්‍රියාදාමයට අයිති නැති කියලා ඒ නාම රූප දෙක ගැන ඇති අවබෝධයෙන් සත්පුද්ගල භාවයේ මිදෙන්න පුළුවන්. එතකොට සංකතය තුළ තියෙන චිත්තචෛසික රූප දකින්න තව එක ක්‍රමයක් මෙන්න මේ. මේ විදිහට චිත්ත සිතත් සිතුවිලිත් රූපත් කියන ධර්මතාත්මක සවිතක්ක සවිචාර අවිතක්ක විචාරමත්ත අවිතක්ක අවිචාර කියන පරයයන් කෙනෙකුට පිළිසිඳ දැක්කේ. දැකලා සත්පුද්ගල භාවයෙන් මිදෙනවා. ඊට පස්සේ අසංකත ධර්මයන්ට හිත තබලා ඒ සවිතක්ක සවිචාරෝ ධර්මයන්ගේ අවිතක්ක අවිචාරෝ ධර්මයන්ගේ අවිතක්ක විචාර මාත්‍රෝ ධර්මයන්ගෙද මිදෙන්න පුළුවන්. එතකොට සියලුම දුකෙන් මිදෙනවා කියනවා. ඒ සඳහායි මේ දේශනාව. ඒ සඳහායි මේ අර්ථය. එතකොට මේ ධම්ම සංග්‍රහය කියලා කියන ධර්මතා සංග්‍රහ වෙලා තියෙන තැන සංකත ධාතුවේ මෙන්න මෙහෙම ධර්මතා ටිකකුත් සංග්‍රහ වෙලා තියෙනවා කියලා දැනගන්න. ඒ සංග්‍රහය මතයි මේ පුද්ගල ක්‍රියාකාරකම් ඒ සංග්‍රහය ගැන ඇති අනවබෝධය නිසා මේ පුද්ගල ක්‍රියාකාරකම් අපේ මනස තුළ පවතින්නේ කියන කාරණාවත් තේරුම් ගන්න. හොඳයි.